जन्मभूमि एक सत श्रीलंका संगमे අද බිරණ මස හෙවත් සැප්තැම්බර් මස 15 වැනි බුද දින අපි ඔබගේ නිවසට එන්නේ වසන්තයේ සිසිල් සුළං සමගින්. බෞද්ධයන්ට බිනර පොය වැදගත් වන්නේ විශේෂයෙන්ම කාන්තා පක්ෂයටයි. කපිලවස්තු නගරයේ නීග්‍රෝධාරාමේ බුදුන් වහන්සේ ආනන්ද මහතෙර ඇතුළු පිරිස සමග වස් කාලය ගත කරන සම මහා ප්‍රජාපති ගෝතමී සමග ඇයගේ පිරිවාර කාන්තාවන් එතනට ඇවිත් තමන්ට සහ එම පිරිසට මහණෙනීමට ඕනෑ කියා දන්වා සිටියා. එකලව තනිව කාන්තාවකට පවුල් රැකවරණය නැතිව ජීවත් වීමට අමාරු සමාජයක් තිබුණා. ඉතින් බුදුන් වහන්සේ කීප වරක්ම මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළත් ආනන්ද තෙරගේ මැදිහත් වීමෙන් බිනර පෝයදා භික්ෂුණී ශාසනයේ පිහිටවීමට පියවර ගැනුණා. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ගිහි ජීවිතයේ අත්හැර දමා තමන්ට මහන බව අත්කර ගැනීමට හැකියාව මුලින්ම ලොවේ ලැබුණේ බෞද්ධ කාන්තාවකටයි. රෝමානු කතෝලික පල්ලියේ කාන්තා පූජකවරුන් අදටත් නැහැ. හින්දු සහ ඉස්ලාම් භක්තිකයන් අතරේද මේ සමානත්වය නැහැ. ඉංගලන්ත සභාව ඇතුළු ක්‍රිස්තියානි පල්ලියට සම්බන්ධව කාන්තා පූජකවරයන් බිහි වුණේ 1990 ගණන්වල බව වාර්තා වෙනවා. ඉතින් කාන්තාවගේ සමාජ තත්ත්වය පුරුෂ පක්ෂයට සමාන බව කියාපාන භික්ෂුණී ශාසනය බිහිවීම ඇත්තටම සතුටක්. බිනර පෝය කතුන්ට වැදගත් වන්නේ මේ නිසයි. විශේෂ ඔලිම්පික් තොරතුරු 2020 ජපානයේ පැවැත්වූ ඔලිම්පික් ක්‍රීඩාවලියේදී අඩි 7.9 හෙවත් මීටර් 2.37ක් පිරිමි උස පැනීමේ තරඟයෙන් එකම ප්‍රමාණයක් උස පැනීමේ හේතුවෙන් කටාර් රාජ්‍යයේ මූටාස් එසා බාෂිම් සහ ඉතාලියේ ජියාන් මාකෝ ටෙම්බෙරි යන දෙදෙනාටම රන් පදක්කම බෙදා ගැනීමට සිදු වුණා. පළවෙනි තැන දෙදෙනාටම හිමි වුණාට ඔවුන් දෙදෙනාටම රන් පදක්කම් එක බැගින් වෙන වෙනම ලැබුණා. මේ වගේ රන් පදක්කමක් බෙදා ගැනීම ඔලිම්පික් තරගාවලියකදී සිදු වුණේ මීට වසර 109කට ඉහතදී. එනම් 1912දී ස්වීඩනයේ ස්ටොක්හෝම් ඔලිම්පික් ක්‍රීඩාවලියේදී. ඇමරිකාවේ ජිම් තෝප් සහ නෝර්වේ රාජ්‍යයේ ෆර්ඩිනන්ඩ් බී පිරිමි පෙන්ටැත්ලොන් ක්‍රීඩාවේදීද නැවත වරක් ඇමරිකාවේ ජිම් තෝප් සහ ස්වීඩන් රාජ්‍යයේ හිල්ගෝ වීස්ලැන්ඩර් පිරිමි ඩෙකැත්ලොන් ක්‍රීඩාවේදී මේ අන්දමට රන් පදක්කම් බෙදාගත්තා. පෙන්ටැත්ලොන් කියන්නේ ක්‍රීඩා පහකින් සමන්විත තරගයක්. එයට ෆෙන්සිං, ෂූටිං, ස්විමිං, රයිඩිං, ක්‍රොස් කන්ට්‍රි රනිං යන පහ අයත් වෙනවා. ඩෙකැත්ලොන් යනු ක්‍රීඩා අංශ 10කින් සමන්විත දින දෙකක් තිස්සේ පැවැත්වෙන තරගයක්. 100 මීටර් රන්, ලොං ජම්ප්, ෂොට් පට්, හයි ජම්ප්, 400 මීටර් රන්, 110 මීටර් හර්ඩල්ස්, ඩිස්කස් ත්‍රෝ, පෝල් වෝල්ඩ්, ජැව්ලින් ත්‍රෝ සහ 5000 මීටර් රන් යනු එම 10යි. මෙම අංශ දෙකෙන්ම රන් පදක්කම් ලාභී ජිම් තෝප් ලොව ජීවත් වූ ශ්‍රේෂ්ඨම ක්‍රීඩකයෙක්. ඔහු සර්ව සම්පූර්ණ ක්‍රීඩකයෙක් බව මෙයින් පෙනෙනවා. මේ 1912 ඔලිම්පික් උළෙලේදී තවත් සිද්ධීන් දෙකක් අමතක නොකළ යුතුයි. අන්තිම වරට සම්පූර්ණ රත්තරනින් යුත් සොලිඩ් ගෝල්ඩ් රන් පදක්කමක් ප්‍රදානය කළේද මෙහිදී. ඒ වගේම මුල් වරට ආසියානු ජාතියක් මේ උළෙලට සහභාගී වීමද සිදු වුණා. ඒ ජපානයයි. සම්පූර්ණ රනින් කළ පදක්කම් නැතිවි රන් ආලේප කරන ලද පදක්කම් ඉන්පසු ප්‍රදානය කෙරුණා. 2021 රන් පදක්කමේ රත්රන් ඇත්තේ 101.2ක් පමණයි. ඉතිරි 98.8ම රිදී. නමුත් රිදී පදක්කම 100%ක්ම රිදී වලින් නිම කර තිබෙනවා. මෙයට අමතරව ලෝකඩ පදක්කමේ ඇත්තේ තඹ සහ සිංක්. එහි තම ප්‍රමාණී 95%ක් වන අතර ඉතිරි 5 සිංක්. 2020 ඔලිම්පික් තරගාවලිය ඉතිහාසයේ මුල් වරට නරඹන්න නැති තරගාවලියයි. ක්‍රිකට් ලෝලීන්ටත් සුබ ආරංචියක්. 1900 පැරිස් ඔලිම්පික් තරගාවලියේදී එංගලන්තය සහ සත්කාරක ප්‍රංශය අතර ප්‍රථම වරට ක්‍රිකට් තරගයක් තිබුණා. ලෝකයෙන්ම සහභාගී වුණේත් ඒ රටවල් දෙක පමණයි. එංගලන්තය ජයග්‍රහණය කළා. එදා මෙදා තවම ක්‍රිකට් ඔලිම්පික් ලැයිස්තුවේ නැහැ. නමුත් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී වසර 128කට පසු ක්‍රිකට් ක්‍රීඩාව නැවත එතනට ඇතුල් වෙනවා. 2024 ඔලිම්පික් උළෙල පැරිසියේද 2028 ලොස් ඇන්ජලීස් නගරයේද 2032 සඳහා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ බ්‍රිස්බේන් නගරනුවර පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියාවට මේ අවස්ථාව ලැබෙන්නේ වසර 32කට පසුවයි. ඇමරිකන් එක්සත් ජනපදයේ හැරුණු විට එකම රටක නගර තුනකදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමට අවස්ථාව හිමි වී ඇත්තේ ඔස්ට්‍රේලියාවට පමණයි. ඒ 1956 මෙල්බර්න් නගරයේදී, 2000 සිඩ්නි නගරයේදී සහ 2032 බ්‍රිස්බන් නගරයේදී. 2020 ඔලිම්පික් තරගාවලිය අවසන් වූ ගමන්ම 2020 පැරා ඔලිම්පික් උළෙලද ටෝකියෝ නගරයේ ඇරඹුණා. කුමන අන්දමකට හෝ ආබාධිත තත්ත්වයකින් ඉන්නා වූ අයගේ දක්ෂතා උරගා බලන්නයි මේ පැරා ඔලිම්පික් පවත්වනු ලබන්නේ. ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට රන් පදක්කමක් රටට ගෙන දීමට මෙවර හැකි වුණේ ශ්‍රී ලංකා හමුදාවේ සැරයන් හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්තටයි. 2008 ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී කෙලිනොච්චි මානුෂික මෙහෙයුමේදී සතුරු මෝටාර් ප්‍රහාරයක් දිනේෂ්ගේ අතට වැදී ඔහු ආබාධිත තත්ත්වයට පත් වුණා. වසර හතරක්ම රෝහලේ සිටි ඔහු තම සිත ක්‍රීඩාවට යොමු කරන්න සිතුවා. පැරා ඔලිම්පික් පිරිමි F46 හෙල්ල විසිකිරීමේ තරඟයෙන් දිනේෂ්ට පළමු තැන ලැබී රන් පදක්කම දිනාගත්තා. මීටර් 67.79 දුරකට විසිකලේම හෙල්ල ලෝක වාර්තාවක්ද පිහිටෙව්වා. ඔහු ලංකාවට පැමිණි විට හමුදා නායකයින් මේ ජයග්‍රහණය අගය කොට ඔහුට වොරන්ට් ඔෆිසර් ලෙස උසස් වීමක්ද ලබා දීමට කටයුතු කළා. ඒ සමගම තවත් ලංකා හමුදා සබලෙක් වන සමිත දුලාන් කොඩිතුවක්කු මේ තරඟාවලියේදීම පිරිමි F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් තෙවිනි තැන ලබාගෙන ලෝහ පදක්කමක් ලංකාවට ගෙනාවා. ඔහු හෙල්ලයේ විසිකල දුර ප්‍රමාණය මීටර් 65.61 වෙනවා.
දෙවුන්දරම එළිය කරන එළිය කුළුණ. දෙවුන්දර තුඩුව යනු ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරයි. මේ දෙවුන්දර හෙවත් දෙවිනුවර ප්‍රදීපාගාරය අන්තර්ජාතික සලකුණක් මෙන්ම පුරාවිද්‍යා ස්මාරකයක්. එය අඩි 161ක් උසයි. මහල් 7කින් යුක්තයි. කවුළු 14ක්ද තිබෙනවා. පියගැට පෙළ 196යි. මෙහි වෙරළෙන් එහා නාවික සැතපුම් 28ක් දක්වා දුරක තියෙන ඕනෑම නැවකට හෝ බෝට්ටුවකට තප්පර 5කට වරක් නිවිනිවි දැල්වෙන සුදු ආලෝකයක් දැකගත හැකි. GPS හෙවත් Global Positioning System ඇතුළු නවීන තාක්ෂණ ක්‍රම බිහිවෙන්න කලින් ලෝකය පුරා මුහුදු ගමන් යන හැම කෙනෙක්ටම සිදු වූයේ මේ ප්‍රදීපාගාරවල පිහිට පතන්නයි. රාත්‍රී පුරාම නියමිත කාලයකට සැරයක් කැරකෙන සැර ආලෝකයක් විහිදුන පහනක් මෙන් මේ ආලෝක ධාරා අනුව තමන් සිටින තැන කොතනද යන්න නිශ්චය කරගන්න නාවිකයන්ට පුළුවන් වුණා. දෙවෙනිවර ප්‍රදීපාගාරය සැලසුවේ සර් ජේම්ස් නිකලස් ඩග්ලස් නැවති බ්‍රිතාන ජාතිකයෙක්. මන්ද ඒවා තැනුනේ 19 වෙනි සියවසේ ලංකාව බ්‍රිතාන්‍යයන් පාලනය කරන සමයේදී. ලංකාව ඇතුළු බ්‍රිතාන්‍ය යටත් විජිතවල තිබූ ප්‍රදීපාගාර නඩත්තු කිරීම සඳහා රාජකීය ප්‍රදීපාගාර සේවය හෙවත් ඉම්පීරියල් ලයිට් හවුස් සර්විස් නමින් වෙනත් ආයතනයක් ඔවුන් පවත්වාගෙන ගියා. ලංකාවට නිදහස ලැබීමත් සමගම ඒවා අපේ නාවික හමුදාව සතු වුණා. දැන් වන විට මේවායේ අයිති හා නඩත්තුව පැවතින්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ. දෙවිනුවර හැර තවත් ප්‍රදීපාගාර බේරුවල, ගාල්ල, මඩකලපුව, පේදුරුතුඩුව, කොළඹ, තිරිකුණාමලය, හම්බන්තොට, මන්නාරම යන ස්ථානවලද පිහිටා තිබෙනවා. මේවා අතරින් උසම දෙවුන්දර ප්‍රදීපාගාරයයි. මොකද්ද මේ පාවෙන සූර්ය බලාගාරය? සිංගප්පූරුවේ අතිසාර්ථක ලෙස ඉදිකර තිබෙන පාවෙන සූර්ය විදුලි බලාගාර පද්ධතියට අනුකූලව ලංකාවේ දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට දැනටත් සැලසුම් කර ඇත. යෝජිත මේ බලාගාරය මෙගවට් 1.5ක ධාරිතාවකින් යුක්ත වන අතර එයට අවශ්‍ය මූල්‍යාධාර ඉන්දියාවේ ණයක් ලෙස ලබා ගන්න සූදානම්. මෙම ව්‍යාපෘතිය ෆ්ලෝටින් සෝලර් සිස්ටම් ලෙස ඇඳින් වෙනවා. ඊළඟට අපි කියන්න යන්නේ ලොව වේගවත්ම චුම්බකාධාරක දුම්රිය ගැනයි. ලොව වේගවත්ම චුම්බකාධාරක, ඒ කියන්නේ මැග්නටික් දුම්රිය ධාවනය පසුගිය ජූලි 20 වෙනිදා ෂින්ඩාවෝ නගරයේදී ආරම්භුණා. මෙතෙක් චීනයේ දුම්රියක වේගය පැයට කිලෝමීටර් 350ක් වූ අතර මේ නව දුම්රිය වේගය පැයට කිලෝමීටර් 600ක් වෙනවා. චීනයේ ගුවන්යායක උපරිම වේගය පැයට කිලෝමීටර් 800ක් 900ක් අතර වෙනවා. ඉතින් හිතන්න මේ දුම්රිය ගුවන් යානයකට සමාන තරම්ම වේගවත්. සුළඟක් බඳුයි. හැම රටකම පරදවා අලුත් ලොව වේගවත්ම දුම්රිය දැන් චීනය නිපදවා අවසන්. මෙය කිලෝමීටර් 37,000ක දුරක් ධාවනය වෙනවා. හිරුමලේ තෙල් බලේ. මේක කවියක් නන් නෙමෙයි. හිරුමල් කියා මෙතන පැවසෙන්නේ අපි සාමාන්‍යයෙන් අඳුන්වන සූර්යකාන්ත මල් ගැනයි. මෙයට දශක 3-4කට පෙර ලංකාවේ ප්‍රධාන අපනයනයන් වූයේ තේ, පොල් සහ රබර් යන භාණ්ඩ තුනයි. නමුත් පොල් වතු හිමියන් ඔවුන් සතු වතු ඉඩම් කැබලි කර විකුණන ව්‍යාපාරිකයන්ට විකුණා දැමීමෙන් පසු ඒ අය එම පොල් ගස් කපා දමා ඉඩම් කැබලි කර වැඩි මුදලකට ඒවා විකුණුවා. ඉතින් ටිකෙන් ටික රට ඇතුලේ පරිභෝජනයට පවා පොල් නැති වෙන්න පටන් ගත්තා. එදිනෙදා පාවිච්චියටවත් අපට පොල් ගෙඩියක් හොයාගන්න බැරි වුණා. ඉතින් තෙලුත් නැහැ. පොල් තෙල් හිගය නිසා පිටරටින් වෙනත් තෙල් වර්ග ආනයනය කරන්න රජය පියවර ගත්තා. නමුත් පිළිකාකාරක සහ සිරුරට අහිතකර දේ අඩංගු බව සොයාගෙන තියෙන නිසා නැවත වරක් මේ ගැන සිතන්න කල්පනා කරා. අපේ කප්රුක නමින් ඇඳුන්වුණු පොල් ගස් වගා කිරීමේ ව්‍යාපාරය අතටගත් වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රජය පොල් පැල ලක්ෂයක් පැල කිරීමේ කර්තව්‍යයට දැන් අත ගැසුවා. ඒත් මේවායේ ප්‍රතිඵල ලැබෙන්නේ අවුරුදු ගණනක් ගිහි. ඒ නිසා සූර්යකාන්ත මල් ඇට ප්‍රයෝජනයට ගෙන එමගින් ආහාරයට සුදුසු තෙල් නිෂ්පාදනය කළ හැකි බව ව්‍යාපාරිකයන් පවසනවා. සූර්ය මල් ඇටෙන් තෙල් විතරක් නොවේ මාගරින්ද හදන්න පුළුවන්. ඉතිරි වන දෑ සත්ව ආහාරයට ගත හැකි අතර තීර්ථ නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ මලේ අහක දමන්න කිසි දෙයක් නැහැ. වටිනාම මල් වර්ගයක්. වියලි දේශගුණයේ ඇති ප්‍රදේශවල මේ මල් වාණිජ වගාවක් ලෙස මහ පරිපාණයෙන් වගා කළ හැකි බව ඔවුන් පවසනවා. රජය හා පුද්ගලික අංශය උනන්දු වුණොත් අපට සතුටු වීමට මෙය කරුණක්. පොල් ගසක් හැදෙන්න වැඩි කාලයක් ගත වුණත් සූර්යකාන්ත ගහේ වගා කාලය දින 105ක් සහ 120ක් අතර පමණි. ප්‍රතිඵල ඉක්මා.
ලංකා තොරතුරු කොස් ගස හෙවත් බත් ගස හාල් නැත්නම් කොස්. ලංකාවේ බිහි වූ ආයුර්වේද සාහිත්‍යයේ ඉතා වැදගත් පුස්තකයක් වන්නේ සාරාත සංග්‍රහයයි. කොස් ගසේ සියලුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්ත බව එහි සඳහන් වෙනවා. මෙහි මුල්, කඳ, පොතු, දළු, පනාමල්, පොලොස් කොළ, පැසුණු කොස්, රිවිදි, වැලවරකා ආදී රෝගයන් සඳහා පමණක් නොව අලුත් අවුරුදු නැකතට මල්වර නැකතට ගෙවල් දොරවල් සෑදීමේදී ලී ලෙසත් ගෘහ භාණ්ඩ සෑදීමටදත් භාවිතා කරනවා. මෙම ලී ඉතාමත් ශක්තිමත් ආනාදිමත් කාලයකට දිරාපත්වන්නේ නැහැ. කොස්කසෙ එතරම් වටිනා නිසා තමන්ගේ ගෙවත්තේ තමන්ගේ ප්‍රයෝජනය සඳහාවත් රජය අවසර නැතිව කපා දමන්න බෑ. මෙම ගස්සේ ඉතිහාසය මහාවංශය අනුව 4 වැනි ශතවර්ෂයේ තෙක් දිව යනවා. ඉන්දියාවේ හා මැලේසියාවේ වනාන්තරවල තිබූ කොස්කස පසු කාලීනව ෆිලිපීනය, ඉන්දුනීසියාව යන ආසියාතික රටවල් වලට ව්‍යාප්ත වුණා. ලංකාව පමණක් නොව අප්‍රිකානු මහාද්වීපයේ රටවල් වූ කෙන්‍යාව, උගැන්ඩාව සහ මොරිසි සහ මැඩගස්කර් දූපත්වලටත් පැතිරුණා. රටවල් අතර ගමන් බිමන් ආරම්භ වූ විට ගවේෂකයින් මේවා බ්‍රසීලයේ, සුරිනාමි, ජමයිකා යන රටවලට මෙන්ම පැසිෆික් සාගරයේ පිහිටි ඔස්ට්‍රේලියාවටත් ගෙන ගියා. ලංකාවේ නම් පැසිනු කොස් තම්බා ආහාරයට ගැනීමට ඉතා සාමාන්‍ය දෙයක්. එයට අමතරව පොළොස් ව්‍යංජනය, පොළොස් සම්බෝලය, චට්නි, මැල්ලුම්ද ලා කොස් පාවිච්චියට ගෙන සාදන කෑමයි. නවීන පන්නේ ආහාර සඳහා කොස් රෝල්ස්, කොස් පිට්ටු, කොස් කට්ලස්, කොස් පපඩම්, මෝජු, කොත්තු, කොස් සෝස්, පිත්සා ආපන ශාලාවන්වල දැන් දක්නට ලැබෙනවා. ඒ වගේම කොස්සට පිටිවලින් කැරමල් පුඩින්, බිස්කට්, ස්විස් රෝස් වැනි දෑ වෙළඳ පොලේ දැන් තියෙනවා. අමු කොස්සට තමන්ට ඕනෑ තරම්ගෙන පුතුහැර සෝදා සීන් කෑලිවලට කපා වේලා බ්ලෙන්ඩර් එකට දමා කුඩුකොට පෑවිලෙනයකින් හලාගන්න. පාන් පිටි ආහාරයෙන් බඩ පිරෙනවා මිසක් ගුණයක් දෙන්නේ නෑ. නමුත් කොස්සට පිටි ආහාරවලින් සෞඛ්‍ය ගුණයක් දෙනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. රුධිරාණු වර්ධනය, ප්‍රතිසංස්කරණ පද්ධතිය වර්ධනය, මලබද්ධය දුරු කිරීම කෙරෙනවා. කොස්සටෙන් හැදෙන පිටි ආහාර වර්ග ඉතා ප්‍රෝටීන සංයුතියෙන් යුක්තයි. මෙම ආහාරයේ වැදගත්කම වටහාගත් පානදුරේ ආතවී ඩයස් හෙවත් කොස් මාමා දිවයින පුරා ලක්ෂ ගණනින් කොස්සට නොමිලේ බෙදුවා. එතුමා ධනවතෙක්. ඉතින් ඔහු පානදුරේ පැවති සාදවලදී ඔහු ආගන්තුකයන් පිළිගත්තේ කොස්වලින් පිළියෙල කර නොයෙක් ව්‍යංජනවලින්. ලන්දේසින්ගේ මුල්ම දෙල්ගස. කොස්ගසට සමානව පළහට ගන්නා තවත් ගසක් ලංකාව පුරාම දකින්නට ලැබෙනවා. මොකද්ද ඒ ගස? අපි කවුරුත් දන්නා දෙල්ගසයි. දෙල් ලංකාවට ආවේණික වූ වෘක්ෂයක් නොවේ. එය මුලින්ම අප රටට හඳුන්වා දුන්නේ ලන්දේසින්. දෙල් තම්බා කෑමටත් ව්‍යංජනයක් ලෙස කෑමටත් බහුල ලෙස හැදෙන කාලයේදී අව්වේ වේලාගෙන තම දුමේ එක් රස කරගන්නවා. පසුව මැල්ලුම් ලෙසටත් කන්න හැකියි. අපි දන්නවා අප රට ආක්‍රමණය කළ හැම පරසතුරෙක්ම අප සමග යුද්ධ කර අපගේ ජනතාව මරුමුවට පත් කළ බව. ඒ වුණත් දිගට හරහට නිකරුණේ මිනිස් ඝාතනය කළ නොහැකි බව ආක්‍රමණයෙන් දැනගත්තා. ඉතින් සමහරු වෙන ක්‍රම භාවිතා කර අප රටේ ජනතාව අඩපණ කරන්න සැලසුම් කළා. ජනප්‍රවාදයේ අනුව දෙල් කෑම පුරුදු කරන්න ලන්දේසීන්ට උවමනා කළේ කාලයක් ගත වූ පසු සිංහලයා රෝගී තත්ත්වයකට පමුණුවන්නයි. දෙල් උෂ්ණාධික ආහාරයක්. සිංහලයන්ගේ එඩිතර බව ශක්තිය අඩු කිරීමට මේ වගේ ආහාරයෙන් හඳුන්වා දුන්නලු. නමුත් උෂ්ණාධික බලමාළු කෑමේදී පුල් මිශ්‍ර කර ගැනීමට හුරු මෙරට වැසියන් දෙල් කෑමේදීත් පොල් මිශ්‍ර කරගත්තා. අදටත් බොහෝ දෙනා නිකම්ම දෙල් තම්බා කන්නේ නැහැ. ඒ නිසා ලන්දේසින්ගේ ප්‍රයත්නය එතනින්ම නිෂ්ඵල වුණා. බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ඇවිත් ගාලේ කොටුවට පහර දෙනකොටත් 1796 දී පමණ ලන්දේසින්ගේ මුල්ම රෝපණය කළ දෙල් ගස ගාලේ කොටුව තුල තිබුණා. ජනප්‍රවාදයේ අනුව මේ ගස ඇත්තේ ගාල්ලේ කොටුවේ වර්තමාන වරායේ අධිකාරියට අයත් නිවාඩු නිකේතන ගොඩනැගිල්ලේ පිහිටි භූමියේ. වසර 400කටත් වැඩි කාලයක් පැරණි මේ ගසේ තවමත් දෙල් හටගන්නවා. ලක්මාතාව සතු විශාල වෘක්ෂයන් වන බුරුත, කළුවර, පළු, කොස්, දෙල් වැනි දෑ වසර 100 ගණන් පවතිනවා. එය අරුමයක් නොවේ.
කෙසෙල් දෙල් අනාක කාමේ වනසපා ලබනෙම් අඹ දඹ නාරං කෙසෙල් දෙල් අනාක කාමේ වනසපා ලබනෙම් ගංගාවේ පොළොව ඇත්තේ ඒවාගේ කැම නැත්තේ ඇත පුෂ්ප අත්තේ අත්තේ ඒවා පිපේ ගංගාවේ පොළොව ඇත්තේ ඒවාගේ කැමනැත්තේ ඇත පුෂ්ප අත්තේ අත්තේ ඒවා පිපේ අඹ තමනානම් කෙසෙල් දෙල් පන කකාමේ වනස පාලබනෙම් අඹ තමනාරම් කෙසෙල් දෙල් පන කකාමේ වනස පාලබනෙම් පක්ෂිනාදේ රැත් හැසේවි ඉං හඬම දෙකුණයි පක්ෂිනාදේ රැත් හැසේවි ඉං හඬම දෙකුණයි මල්ලිකා වැල් පොති වෙන්න මල්ලිකා වැල් පොති වෙන්න විශාල මේ වනේ මං ප්‍රවේසම් බොම වෙලා ඉන්නෙම් ප්‍රවේසම් බොම වෙලා ඉන්නෙම් වාචි චොණ්ඩා පැත්තේ මෙදා ප්‍රීති හදා වෙයිනි බඳා බොමාදම් පැත්තේ මේ ගසේ වාචි චොණ්ඩා පැත්තේ මෙදා ප්‍රීති හදා වෙයිනි බඳා බොමාදම් පැත්තේ මේ ගසේ අඹ තඹ නාරම් කෙසෙල් දෙල් පන කකාමේ වනස පාලබනෙම් අඹ තඹ නාරම් කෙසෙල් දෙල් පන කකාමේ වනස පාලබනෙම් පක්ෂිනාදේ ඇසේවි ඉං හඬම දෙකුණයි පක්ෂිනාදේ රැත් ඇසේවි ඉං හඬම දෙකුණයි මල්ලිකා වැල් පොති වෙන්න මල්ලිකා වැල් පොති වෙන්න විශාල මේ වනේ මං ප්‍රවේශම් බොම වෙලා ඉන්නේ ප්‍රවේශම් බොම වෙලා ඉන්නෙම් වාච සොඳා දැද්දෙම දා ප්‍රීති හදා වෙන්නේ බඳා බොමාදම් ඇත්තේ මේ ගසේ වාච සොඳා දැද්දෙම දා ප්‍රීති හදා වෙන්නේ බඳා බොමාදම් ඇත්තේ මේ ගසේ අඹ තඹ නාරම් කෙසෙල් දෙල් පන කකාමේ වනස පාලබනෙම් නාරම් කෙසෙල් දෙල් පන කකාමේ වනස පාලබනෙම් ගංගාවේ ඕලු ඇත්තේ ඒවාගේ කැම නැත්තේ ඇත පුෂ්ප අත්තේ අත්තේ ඒවා පිපේ ගංගාවේ ඕලු ඇත්තේ ඒවාගේ කැම නැත්තේ ඇත පුෂ්ප අත්තේ අත්තේ ඒවා පිපේ අඹ තම නාරම් කෙසෙල් දෙල් පන කකාමේ වනස පාලබනෙම් අඹ තඹ නාරම් කෙසෙල් දෙල් පන කකාමේ වනස පාලබනෙම්
සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15 ට ප්ලැනට් FM 104.6 ඔස්සේ ගුවනට මුසු කරන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකි. සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී වෙබ් අඩවිය තුළ රඳවා තිබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. එකී ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ් අඩවියේත් ෆේස්බුක් පිටුවේත් සඳහන් කර තිබෙනවා. අපේ වෙබ් අඩවි ලිපිනය මෙහෙමයි usla auckland.net.nz facebook pituwa usla auckland NZ. ජන්මභූමියට සවන් දෙන හිතවතුනි, අපේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් විවේචන යෝජනා usla@gmail.com මගින් අප වෙත එවන්නත් ඔබට පුළුවන්. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවිය ඔබේ ප්‍රයෝජන සඳහා දැන් සක්‍රියව පවතින බව අපි දෙනුම් දෙන්නේ මහත් සතුටින්. www.uslaauckland.net.nz යන වෙබ් ලිපිනයෙන් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඔබට මේ හරහා සංගමයේ සමාජිකත්වය ලබා ගන්නත් පුළුවන්. ඔබේ හැකියාවන්, ඔබේ දරුවන්ගේ හැකියාවන් ලොවට කියන්න, ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න, ඔබේ අදහස් වෙබ් අඩවිය හරහා සටහන් කර අපට එවන්න, ඔබේ දරුවන්ගේ නිර්මාණ, කවි, චිත්‍රාදිය ඊමේල් මගින් සංගමයේ ලේකම් වෙත යොමු කරන්න. අපි ඒවා ලෝකයට ගෙන යන්නම්. අපේ ඊමේල් ලිපිනය usla@gmail.com. සිංහල භාෂා පන්ති එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම මාසකම පළමු වන සතුන්වන සෙනසුරාදා දිනවල පස්වරු දෙකේ සිට හතර දක්වා මවුන්ට් එල්බර්ට් සීනියර් සිටිසන් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඔබේ දරුවා ඇතුළත් කර ගැනීම සඳහා අමතන්න අජන්තා 09-822-185 කාන්ති 09-47-86-15-2 ප්‍රියන්ති ඕපාත අප වෙත එවා ඇති කවි සංකල්පනාවක් මම දැන් ඔබට ඉදිරිපත් කරනවා. කොරෝනා ඔබ කළ හරියක්. හිම කැට සිහිනෙන් මිදී යාන්තමට ඇස් අරින ලස්සන ඩැෆඩිල් මල් වලින් පිරි උද්‍යාන කෙළවරක ඔබ තුටින් බලා හිටි හැටි නැගේ මතකයට අද වගේ. බැලූ බැලූ අතම ඇත්තේ සොඳුරු දසුන් නම් නොවේ. වෙනදාට පායනා හිරු මඩල අද වලාපෙළ වසාගෙන හිනැහුණු වතක් හැඟුම් බර මුහුණු මුඛවාඩමෙන් වසාගෙන දුකින් මෙන් යයි ඉවත බලා. කොරෝනා කොරෝනා, ඔබට ගමක්ද නැත, රටක්ද නැත, ඔබ පැමිණියේ කොහෙන්දැයි කිසිවෙක්ම නොදනි. වූහාන් ඔබේ තිමිරිගෙයියයි කිවහොත් සමහරුන් මට නම් එයින් සැකයකි ඉවත ලත. සිත් සතන් බර වෙලා, නෙතුපියන් කඳුලින් බොද වෙලා, පාසලුත් වැසිලා, කවදාද යලි දකින්නේ ඒ සිනාපිරි පුංචි මුව මඩලවල්? කවදාද යලි දකින්නේ ලස්සනට මල් පිරුණු රෝස මල් වසන්තය? කොරෝනා ඉදින් තව නොපමාව යන්නටම යන්න කාලයයි දැන් ඉතින්. බොහොම ස්තුතියි ප්‍රියන්ති උපාත මේ කවි සංකල්පනාව අප වෙත එව්වාට.
අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නේ සෝභා දහමෙන් ලැබෙන ඔසු කීපයක් ගැන විස්තරයක්. විස බීජ නසන කොහොඹ. කොහොඹ කීව ගමන් අපට මතක් වෙන්නේ තිත්ත දෙයක්. කොහොඹ සොයා ගැනීම එච්චරම අරු නෑ. කොහොඹ කොළ අපි මැල්ලුම් කරනු කෑවත් එම කොළ ටිකක් උණු වතුරට එකතු කර විනාඩි දෙක තුනක් තියලා අඹරලා තලපයක් නැත්තම් පේස්ට් එකක් වගේ හදාගන්න. ඊට පසු තමන්ගේ මුහුණ හොඳට පිරිසිදු කරගෙන මේ හදාගත් කොහොඹ ආලේපය මුහුණේ ගහන්න. විනාඩි 30ක් පමණ ඉඳලා වේලුනාට පස්සේ මද උණුසුම් වතුරෙන් මුහුණ හෝදගන්න. කුරුලෑවලට මෙය හොඳ ඔසුවක්. ඒ වගේම තුවාලවලටත් බොහොම හොඳයි. කොළ ටිකක් වතුර කෝප්ප දෙක තුනක ප්‍රමාණයකට දමා හොඳින් උණු කර එම වතුරෙන් තුවාල හෝ හැමේ මතු වී තිබෙන දද, කුෂ්ඨ වැනි දෑ සෝදන්න. සතියකින් සුව වේවි මන්ද මෙම කොළ විස බීජ නාශකයක් නිසා. තවත් විස බීජ නාශක ගුණයෙන් යුත් භෝගයක් තමයි කහ. ආයුර්වේදයේ හා හෙළවෙදකමෙහි ඔසුවක් ලෙස මෙන්ම පිසීමට එකතු කරගන්නා කුළුබඩු අතරද කහ ප්‍රධාන තැනක් ගන්නවා. අපි දන්නවා මලගයක් අවසන් කටයුතු කර ඉවරුනහම ගේ පුරාම කහ වතුර ඉසිනවා. ඒ විස බීජ නසන්නයි. ආහාරයට කහ ගන්නා විට එය විස බීජ නාශකයක් වන අතර වර්ණකාරකයක් ලෙසද සැලකෙනවා. ඒකයි කිරි හොද්දට කහ නැතිවම බැරි. සමහර අවස්ථාවන්හිදී ලංකාවේ ඉන්දියාවේ සිදු කරන දේව පූජා ශාන්ති කර්මවලදීද අමුද්‍රව්‍යයක් ලෙස කහ භාවිතා වෙනවා. ලුණු අඩු රස වැඩියෙන්. මේ තේමාව ඔස්සේ ආහාර පිළියල කර ගැනීම වැදගත් බව විශේෂ වෛද්‍යවරු පවසනවා. බත් කන අය බොහෝ දිනක් බතට ලුණු දමනවා. ඒ අවශ්‍ය නැහැ. කුඩා කාලයේ සිටම දරුවන්ට ලුණු අඩුවෙන් යොදන ලද කෑම පුරුදු කරන්න. ලුණු අඩුවෙන් රස වැඩි කරගන්නේ කොහොමද? ස්වාභාවික ආහාර රසකාරක වන දෙහි, ගොරක, සියඹල, කුළුබඩු වර්ග තුන පහ, රම්පේ, කරපුංච යනාදිය ලුණු අඩු වුණාට රසය වැඩි කරගන්නවා. ලුණු වැඩියෙන් භාවිතා කරන අයට අධික රුධිර පීඩන තත්ත්වයක් සෑදෙන්න පහසුයි. ඒ කියන්නේ හයි බ්ලඩ් ප්‍රෙෂර්. ඒ වගේම බෝවන රෝග වැළඳීමේ ප්‍රවණතාවද ඉහළ යන්නත් ලුණු ඇබ්බැහිවීම හේතුවක්. හෘදයාබාධ, ආඝාතය යන රෝගවලටත් හේතුවක්. මේ විතරක් නෙමෙයි, මල්වල ගුණයක් ගොඩක් තිබෙනවා. මල් අතරේ සේපාලිකා කියන්නේ නිවසට ගුණදායක මල් වර්ගයක්. මේ මල්වල තිබෙන සුවඳ නිසා කෘමීන්, සර්පයන් ගෙවත්තට ඇතුල් වන එක වළකිනවා. සේපාලිකා වගේම දාස්පෙතියා මල් සුවඳටද කෘමීන් එන්නේ නැහැ. ගෙවත්තට හොඳ තවත් ශාක වර්ගයක් තමයි කෝමාරිකා. හදිස්සියේ උයන පිහන වේලාවදී හෝ වෙන වේලාවකදී හෝ අතපිච්චුනොත් කෝමාරිකා ජෙල් ටිකක් ආලේප කරාම එය ඉක්මනට සුව වෙනවා. කෝමාරිකා ව්‍යංජනයක් ලෙස භාවිතා කළහොත් ගැස්ට්‍රයිටිස්, මලබද්ධය වැනි රෝගවලටත් සුබයි. නිරෝගී වාතාවරණයක ඉන්නකොට ගෙදරා ඉබේම අසනීප තත්ත්වයෙන් මිදෙනවා.
වර්ණවත් චරිත 1897 ජූනි 17 වෙනි දින උපත ලැබූ සොයිලියස් මෙන්ඩිස් නම් මහා සිත්තරා මියගියේ 1975 සැප්තැම්බර් 1 වෙනිදායි. බොහෝ තැන්වල මේ සිත්තරා හැඳින්වෙන්නේ සොයිලියස් ලෙසින්. නමුත් මේ ළඟදී ඔහුගේ මිනිපිරියක් වන මල්කාන්ති කරුණාරත්න මාධ්‍යට ප්‍රකාශ කළේ ඔහුගේ නියම නම සොයිලියස් බවත්. මින් ඉදිරියට හෝ මහජනයා හරි නමින් ඔහුව හැඳුන්වුවොත් හොඳත් බවත්. වසර 18ක්ම කැලණියේ ගත කළ නිසා ඔහුට ගෙදර අය කීවේ කැලණියේ අයියා කියා. මොණපුරන් ආමන්ත්‍රණය කළේ කැලණියේ සීයා ලෙසයි. කුඩා කල සිටම චිත්‍ර ශිල්පය කෙරෙහි ලැදිකමක් දැක්වූ සොයිලියස් නිර්මාංශික බෞද්ධයෙක්. ඉතින් ඔහු මුල්ම කාලේ රන්නස්කල විහාරය සහ මැද්දපෙළ විහාරෙහි චිත්‍රෙන්දා. නමුත් තමගේ නම රන්නකුරින් ලියවුනේත් ඉතිහාසගත වුනේත් කැලණිය විහාරයේ චිත්‍රෙන්දීමෙන්. වරක් කැලණිය වැඳීමට ගිය හෙලීනා විජේවර්ධන මැතිනිය එහි අභාවයට ගිය විහාරය දැක එම ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට සිතාගත්තා. ගොඩනැගිල්ල පමණක් යථා තත්ත්වයට ගෙන ආ මැතිනිය එහි බුද්ධ චරිතය සහ බෞද්ධාගම සමග සම්බන්ධ තොරතුරු චිත්‍රයට නැග කැලණි විහාරය සරසවන්න කටයුතු කළා. ඇය මේ ව්‍යාපෘතියට ඉන්දීය චිත්‍ර ශිල්පියෙක් වූ නන්දලාල් බෝස් තෝරා ගත්තත් ඔහු කාර්යබහුල නිසා වෙන සුදුසු කෙනෙක් තෝරා දෙන්න ඇයට පොරොන්දු වුණා. එහි ප්‍රතිඵලයක් තමා නන්දලාල් හා සොයිලියස් මෙන්ඩිස් දෙදෙනාගේ හමුවීම. නන්දලාල් මේ චිත්‍ර ශිල්පියා ඉන්දියාවට ගෙන ගොස් ඔහුට ඉන්දියාවේ අජන්තා, එල්ලෝර්, බාත් වැනි ලෝ ප්‍රසිද්ධ ගුහා චිත්‍ර ගැන අවබෝධයක් ලබා දුන්නා. ඉක්මනින්ම එහි හරවත් භාවය ඉගෙනගත් සොයිලියස් කැලණි විහාරයේ බිත්ති වහල යනාදී කොටස් බෞද්ධ චරිතයේ චිත්‍රයෙන් උපනැංගුවා. සිදුවත් කුමරු ඉපදීම, පසුව බුදුවීම සහ ඉන්පසු නොයෙක් අවස්ථාවන් සිතින් මවාගෙන චිත්‍රයට නැංවුවා. ලංකාවට සංගමිත්තා තෙරණිය පැමිණීම, දළදාව රැගෙන දන්ත කුමරු සහ හේමමාලා කුමරිය පැමිණීම අප සමාජයේ බොහෝ දෙනාගේ සිද්ගත් චිත්‍ර දෙකක්. සමහර ගෙවල් හා කාර්යාල මෙම චිත්‍ර පිටපත්වලින් අලංකාර කර තිබෙනවා. ඒ වගේම පන්සල් බුදුමැදුරේ චිත්‍ර ඇඳ ගුරුතුමිය අපට අමතක කරන්න බෑ. වර්තමාන සමාජයේ පිරිමින් හා සමතැන්ව යමින් තමන්ටද කළ නොහැක්කක් නොමැති බව කාන්තාවන් ඔප්පු කර තියෙනවා. ඒත් අතීතයේ සිටම පන්සල්වල චිත්‍ර ඇඳීම පිරිමි පක්ෂයටම සීමා වුවත් අපි මේ කියන්නේ පන්සල් චිත්‍ර ඇඳි කාන්තාවක් වූ සුලෝචනා වජිරකාන්ත ගැනයි. තමන් ගෙනගත් පාසල වූ ඉබ්බාගම්මුව මධ්‍ය පාසලේම දැන් චිත්‍ර ශිල්පය පිළිබඳ ගුරුවරිය ලෙස කටයුතු කරන ඇයට මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි නාඋල අඹන මොරගොල්ල විහාරස්ථානයේ බුදුමැදුරෙන් සිතුවම් මැඳීමට ආරාධනාවක් ලැබුණා. ඉතා සතුටින් හා ගෞරවයෙන් එම ආරාධනය පිළිගත් ඇය කොරෝනා නිවාඩු සමයේදී තම සැමියාත් දරුවන් දෙදෙනාත් සමග එම ගමට ගොස් එහි ගෙදරක නවාතැන්ගෙන මේ කටයුත්ත නිමා කළා. ඇයගේ අත්තුදව්වට හැම විටම සිටියේ ඇයගේ සෑම කටයුත්තකටම දිරි දෙන ඇගේ සැමියයි. මහනුවර යුගයේ ඉපැරණි චිත්‍ර ශෛලියට සමාන ශෛලියක් උපයෝගී කරගෙන ඇයගේ සිතේ ඇඳුණු චිත්‍ර ශෛලියකින් මේ සිතුවම් නිර්මාණය කළා. වෙලාවක් ගැන නොසිතා මේ කටයුතු අවසන් කිරීමට ඇයට මාස දෙකහමාරක් පමණ ගත වුණා. සිද්ධාර්ථ චරිතය, බුදු චරිතය, දෙවිවරුන්ගේ රූප ලස්සනට මෙහි සිතුවම් කර තිබෙනවා.
Thank you.
ශ්‍රී ලංකාවේ දෙවන්ත කලාකරුවන් කීප දෙනෙක්ම අප අතරින් වෙන්ව ගියේ සැප්තැම්බර් මාසයේ. 2004 සැප්තැම්බර් මාස 30 දින වසර 68ක් ආයු වළඳා හදිසියේම මිය ගියේ සම්මානලාභී නළුවෙක්ම මෙන්ම සිනමා අධ්‍යක්ෂකවරයෙකු සිනමා සක්විති නම් විරුදාවලියෙන් හැඳින්වුණු ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා මහතායි. ඒ වගේම දක්ෂ චරිතාංග නළුහා හාස්‍යලව රජෙක් වූ ජෝ අබේ වික්‍රම මහතා මෙලොවින් සමුගත්තේ 2011 සැප්තැම්බර් 21 දින. ඒ කියන්නේ මීට වසර 10කට පෙර. එවිට ඔහුගේ වයස අවුරුදු 84ක්. මේ දෙදෙනා ලංකා සිනමා ක්ෂේත්‍රයට සිදු වූ සේවය වචනින් කියන්න බෑ. දක්ෂ නළුවන් වගේම මේ දෙන්නා ජනප්‍රිය වූ මනුස්ස ගුණවලින් හැබි චරිත දෙකක්. මේ දෙදෙනාට මේ ළඟදී එක්වන්නේ සැප්තැම්බර් 6 දින මිය ගිය සංගීත ලොවේ රජ කළ සුනිල් පෙරේරා මහතායි. ඔහු ජීවත්ව සිටියා නම් ඊයේ දිනට අවුරුදු 69ක් සම්පූර්ණ වෙන්න ඉඩ තිබුණා. අතිශයින් ජනප්‍රිය ගීත රැසක් දායාද කළ එතුමාද අවංක ගුණවත් කලාකරුවෙක්. මේ කලා දැවැන්තයින්ගෙන් පාඩුව පිරිවසන්න අමාරුයි. මට මේ අතරේ මතක් වුණ පොඩි කතාවක්. මගේ තාත්තා ඉන්දියාවේ පූනා විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ ගාමිණී ෆොන්සේකා ඔහුගේ මුල්ම චිත්‍රපටය දෛවයෝග්‍ය සඳහා එහි ගත කළ කාලය තුළදී තාත්තාගේ මිත්‍රයෙක් වුණා. ඉතින් මට මතකයි මම පොඩි කාලේ ගාමිණීගේ රත්මලානේ සිරිමලුවේනේ ගෙදරට අම්මයි තාත්තයි සමග යනවා. එයා මට හමු වුණා. ඒ සමග මට මතක් වුණා තවත් සිද්ධියක්. මම පොඩි කාලේ ඉඳලම ජෝ අබේ වික්‍රම නළුවාගේ රසිකයෙක්. දවසක් ද අපේ ගෙදර බෙල්ලක ශබ්ද වුණාම මම ජනේලෙන් කවුද කියලා බැලුවා. මට සිහිය නැති වෙන තරම් පුදුමයක්. මෙන්න ජෝ අබේ දොරකඩ ළඟ. දොර අරින්නවත් කල්පනාවක් නැතිව මම අන්න ජෝ ඇවිල්ලා කියමින් කෑ ගැහුවා. එදාට ඉස්සරින් දරෑ මම එයාගේ චිත්‍රපටයක්ද බැලුවා. ජෝ ඇවිල්ලා තිබුණේ තාත්තා හමුවන්න. ඉක්මනට මම එයාගේ අත්සන මගේ සමරු පොතට ගත්තා. මම ජිප්සීත් සමග ගීතයක් ගෙව්වයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? නමුත් ඒ සත්‍යයක්. 1980 ශතකයේදී මේ කණ්ඩායම මගුල් ගෙවල් වල හෝම් කමින් උත්සවල වලට සංගීත සැපයුවා. එහෙම ගිය අවස්ථාවක මමත් ඒ අය එක්ක සින්දුවක් ගායනා කළා. ජංගම දුරකථන නැති ඒ කාලේ ඉතිරි වෙත්තේ සුන්දර මතකයන් පමණයි. ඉතින් දයාබර ජන්මභූමි අසන්නෙනි, කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත්. අද ජන්මභූමි වැඩසටහනේ පිටපත සහ හඬ දායකත්වය පර්ල් සෙනරත් දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණයේ සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි. යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවන තුරු ඔබට සුබදායි රාත්‍රියක්.
Yeah.